ගෙවිගෙන යන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් තත්ත්වෙත් තාරගෙන SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහයගෙන එන්න අපි දැන් සූදානම් වෙන්නේ සුපුරුදු විදිහට මම හිතවතා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සම්බන්ධ වෙලා ඉන්නවා. අයිබෝන් සුබෝදයස්නක් රංගන.
අයිබෝන් මදුර.
හොඳයි රංගන, අපි ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියෙන් අද දවසේදී අපි කතාබහ පටන් ගමු. පළවෙනි තරගයෙන් පස්සේ ශ්‍රී ලංකාව දෙවෙනි තරගයේදී අන්ත පරාජයට පත් වුණා. අපි පළවෙනි තරගයේ සහ දෙවෙනි තරගයේ සාරාංශයෙන් අද දවසේදී කතාබහ පටන් ගමු.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරගයේ පැවැත්ුණේ ධර්මශාලාවේදී එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා ඉතාමත්ම සුවිශේෂී ජයග්‍රහණයක් ගහණයක් වාර්තා කරන්නට. තරග 12ක් අඛණ්ඩව පරාජිතපත් වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එහි පළමු ජයග්‍රහණය ඉන්දියාව පරාජිතපත් කරමින් ඉන්දියාවේදී ලබා ගැනීම ඉතාමත්ම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා. ඉන්දියා කණ්ඩායම එහිදී පන්දු 38යි පන්දු 2ක් තුල සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 112ක් පමණයි. සුවිශේෂී පන්දු යැවීමක නිරත වුණා සුරංග ලක්මාල් සමන්ගේ එක්දින තරඟ දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 13කට කඩලු 4ක් පිඳහෙලීමට සමත් වුණා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ආර 20යි පන්දු 4ක් තුල කඩලු 3ක් පමණක් දැවී ජයග්‍රහණ ඉලක්කයේ පසු කර ගියා. උපුල් තරඟ ලකුණු 49ක් ලබා ගන්නට සමත් වුණා. මෙය තමයි ඉන්දියා කණ්ඩායමක් සමන්ගේ මෞබිමේදී තුන් වෙනුවට අඩුවෙන්ම ලබාගත් ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ ඉන්නේ තවත් පන්දු 176ක් ඉතිරිව තිබියදී මෙම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණේ. ඒ අනුව ඉන්දියා කණ්ඩායම පන්දු සංඛ්‍යාව අතින්ගත් කල තමන්ගේ මෞබිමේදී ලැබූ අන්තිම පරාජය ලෙසත් මෙය වාර්තා පොත් අතරට එක්වනවා. එක් අවස්ථාවක ඉන්දියා කණ්ඩායම ලකුණු 16කට කඩලු 5ක් බිඳ වැටී තිබුණා. මෙයත් වාර්තා වන්නේ ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට වැඩිම කඩලු ප්‍රමාණයක් බිඳ වැටුණු අවස්ථාව ලෙසයි. ඒ අනුව සිසර පෙරේරා නායකත්වයේ ලබා දුන් පළමු එක්දින තරගයෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය වාර්තා කළා. ඉන්දියා කණ්ඩායමට රෝහිත් ශර්මායි නායකත්වය ලබා දෙන්නේ. ඔහුගේ පළමු නායකත්වය අන්ත පරාජයක් ලෙසයි සටහන් වුණේ. නමුත් මදුර දෙවන එක්දින තරගය සම්පූර්ණයෙන්ම වෙනස් තරගයක් බවට පත් වුණා. එහිදී ඉන්දියාව ජයග්‍රහණය කරා ලකුණු 141කින්. තනිකරම එය ඉන්දියා නායක රෝහිත් ශර්මාගේ තරගයක් බව සඳහන් කළොත් මා නිවැරදි. ඉන්දියාව ලබාගත් ලකුණු 392ක් කඩලු 4ක් ගැවි එදී නායක රෝහිත් ශර්මා ලකුණු 208ක් ලබා ගන්නට සමත් වුණා. පන්දු 153ක් තුල 4/13ක් සහ 6/12ක් සමගින් මෙය ඔහුගේ එක්දින තරඟ දිවියේ ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ තුන්වන අවස්ථාව ලෙසයි වාර්තා පොත් අතරට එක්වන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ත්‍රිත්ව ශතක 3ක් ලබාගත් පළමු පිටිකරුවා බවට ඔහු පත් වුණා. මෙම ත්‍රිත්ව ශතක 3න් 2ක්ම ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කර තිබීමත් කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා. ඔහුගේ ත්‍රිත්ව ශතකයේ පළමු ශතකයේ වාර්තා වන්නේ පන්දු 115කින්, දෙවන ශතකයේ පන්දු 36කින් වාර්තා වීමත් කැපී පෙනෙන සිදුවීමක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. 6/12ක් එම ඉනිමට අයත් වීමත් විශේෂ සිදුවීමක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඉන්දියා කණ්ඩායම අවසන් පන්දු ආර 10 තුල ලකුණු 147ක් ලබා ගන්නට සමත් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු ආර 50 අවසානයේ කඩලු 8ක් දැවි ලබා ගන්නට හැකි වූයේ ලකුණු 251ක් පමණයි. ඇන්ජලෝ මැතිස් තමන්ගේ එක්දින තරඟ දිවියේ දෙවන ශතකයේ සමගින් ලකුණු 111ක් දැවි ලබා ගන්නට සමත් වුණා. අශීල ගුණරත්න කලකට පසුව එක්දින කණ්ඩායමට එකතු වුණා. 4/5ක් සමගින් පන්දු 30කදී ලකුණු 34ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව එක්දින තරඟාවලිය තරඟ 3කින් සමන්විතයි. මේ වන විට එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ සිටිනවා. අවසන් එක්දින තරගයේ ලැබෙන 17 වන දා පැවැත්වීමට නියමිතයි. යම් ආකාරයකින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම එක්දින තරඟාවලිය ජයග්‍රහණය කරන්නට සමත් වුණොත් ඉන්දියා දේශයේ තුළ ශ්‍රී ලංකාව ලබා ගන්නා වූ කුමන ආකාරයේ හෝ තරඟාවලි ජයක් පළමු වතාවට සනිටුවන් කිරීමක් ලෙසයි වාර්තා වන්නේ. අපි බලමු තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම දක්ෂතාව දැක්වීමට හැකියාව ලැබේවිද කියා මදුර.
හොඳයි රංගන, අපි ඊළඟට කතාබහ කරන්නේ ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳවමයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට චන්දික හතුරුසිංහ පත් කිරීම පිළිබඳව පසුගිය මාස කිහිපය තුළ විවිධාකාරයේ කතන්දර, විවිධාකාරයේ මතිමතාන්තර මතුවන්නට පටන් ගත්තා. මේක තහවුරු වෙලා තිබුණේ නැහැ. නමුත් අපිට ආරංචි වෙනවා දැන් තහවුරු වෙලා හමාරයි, දැන් චන්දික හතුරුසිංහ වැඩ බාර අරගෙන ඉවරයි කියලා. අපි කැමති මේ කතාව දැනගන්න රංගන.
චන්දික හතළොස්සිංහ වසර තුරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමග ගිවිසුම් ගත වී තිබෙනවා මදුර. එය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වැටුපක් හිමිවන ක්‍රිකට් පුහුණුකරුවා බවට පත්වන්නේ චන්දික හතළොස්සිංහයි. ඔහු 2020 දක්වා තමන්ගේ රාජකාරියේ කටයුතු කිරීමට නියමිතයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස. ඔහුගේ රාජකාරිය ආරම්භ වන්නේ ලැබෙන 20 වෙනිදා සිටයි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 20x20 තරගාවලියේ සිට චන්දික හතළොස්සිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. පූර්ණ තරගාවලියක් සඳහා ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වන්නේ එළැඹෙන ජනවාරි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරගාවලියේ සිටයි. මෙම තරගාවලිය මේ වන විට නිකුත් වී ඇති තොරතුරු අනුව ජනවාරි මාසේ 15 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගී වන තුන්කොන් තරගාවලියක් සමගින් ඉන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම ඉවත් ව යනවා. බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාව අතර දෙස් තරඟ දෙකක් ඒ වගේම 20x20 තරඟ දෙකක් පැවැත්වීමටත් නියමිතව තිබෙනවා. මේ තමයි චන්දික හතළොස්සිංහගේ පළමු ප්‍රධාන රාජකාරී බවට පත්වන්නේ. ඔහු තමයි 2011 වසරෙන් පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට පත් වූ 11 වන පුහුණුකරුවා බවට පත්වන්නේ. මොහුගේ වැටුප සම්බන්ධයෙන් කිසිවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවමත් හෙළිකර නැහැ. නමුත් වාර්තා වන ආකාරයට එය දල වශයෙන් මාසකට ₹140,000 පමණ වන බව තමයි වාර්තා වන්නේ. මක්නිසාදයක් ඔහුට බංග්ලාදේශයේදී මාසකට ශ්‍රී ලංකා මුදලින් ₹150,000 ආසන්න මුදලක් හිමි වී තිබෙනවා. ඊට ආසන්නතම අගයක් ශ්‍රී ලංකාවෙන් හිමිවන බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඒ අනුව චන්දික හතළොස්සිංහ බොහෝ දිනක් බලාපොරොත්තුවෙන් සිටි මේ විශ්වජනක ක්‍රිකට් පුහුණුකරුවා ඉදිරි වසර තුනක කාලයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමට නියමිතයි. ඔහුගේ වසර තුනක රාජකාරී කාලය වසර තුනක්ම පවතීද යන්න තීරණය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ බවත් මෙහිදී සඳහන් කරන්නට ඕනේ මතුර.
හොඳයි, අපි ඊළඟට නැවතත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳව කතා බහ කරන්න. අපිට කණින් කොණින් ආරංචියක් ලැබෙනවා රංගන 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් නවතම මුහුණුවරකින් 20x20 ලීග් තරගාවලියක් පාත්තනට කටයුතු සූදානම් කරමින් පසු වෙනවා කියලා. මේ ගැන වාර්තාවන විස්තර මොනවද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර 2012 වසරේදී ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සංවිධානය කළා. එය අතිශයින්ම අසාර්ථක තරගාවලියක් ලෙසයි නිමාවට පත් වුණේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙනවා 2019 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් අතර තුර කාලයේදී තවත් මෙවැනිම ආකාරයේ IPL තරගාවලියට සමාන වූ ජාත්‍යන්තර තරගාවලියක් සංවිධානය කරන්නට. මෙහි ආකෘතිය පිළිබඳව තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිවක් සඳහන් කර නැහැ. තමන්ගේ ඉදිරි වසර තුරක තරඟ කාල සටහනේ මෙම කාල සීමාවේ සති තුනක කාලයක් ඉඩසක් තබා තිබෙනවා. මෙය යම් ආකාරයකින් මෙවන් තරගාවලියක් සඳහා ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉතිරි කළ බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවසන්නේ. වඩාත් හොඳින් සැලසුම් සහගතව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉහළ ආදායමක් හිමිවන ආකාරයෙන් මේ තරගාවලිය සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මදුර.
අපි කතා බහ කරමින් පසුවන්නේ ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නත් සමග ගෙවිගෙන යන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිත්ති පිළිබඳව. රංගන, අපි ඊළඟට අවධානය යොමු කරොත් එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අපිට වාර්තාවක් එනවා නව උපසභාපතිවරයෙක් පත් කරලා තියෙනවා කියලා හදිස්සියෙම. මොකක්ද මේ ඇති වෙච්ච වෙනස?
ලංකා ක්‍රිකට් ආයතනයේ මෙතෙක් උපසභාපති ධුරයේ දැරුවේ ජයන්ත ධර්මදාස මහතායි. ඔහු පසුගිය ජූලි මාසයේ සිට කිසිදු විධායක සභා රැස්වීමකට සහභාගී වී නැහැ. මෙන්න මේ නිසාවෙන් ඔහු තවදුරටත් තමන්ගේ කනතුරේ කටයුතු නොකරන බව සිතා නව උපසභාපතිවරයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පත් කර තිබෙනවා. ඒ තමයි මොහාන්ද සිල්වා මහතා. කෙසේ වෙතත් ඔහුට අයත් රාජකාරිය වන්නේ දේශීය තරඟ රටා පිළිබඳව අවධානය යොමු කිරීමයි. ජාත්‍යන්තර තරඟ ක්ෂේත්‍රය තුළ උපසභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ කේ මතිවානන් මහතායි. කෙසේ වෙතත් අපට දැනගන්නට ලැබෙන ආකාරයට එළඹෙන ජනවාරි මාස 7 වෙනිදා විශේෂ මහසභා රැස්වීමක් පැවැත්වීමට ඔවුන් කටයුතු යොදා තිබෙනවා. මෙහිදී මොහාන්ද සිල්වා මහතා උපසභාපති ධුරයට පත්වීමෙන් ඉසු ලේකම් ධුරය සඳහා නිල වර්ණයක් පැවැත්වීමටත් නියමිතයි. රොෂාන් වියන්වල, සමන්ත දොඩංගොඩ සහ බන්දුල දිසානායක යන 3 දෙනා මේ සඳහා තරඟ කිරීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වනවා. ජයන්ත ධර්මදාස මහතා පසුගිය කාල වකවානුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ පිළිබඳව දැඩි කලකිරීමකින් පසු වූ බවයි වාර්තා වන්නේ. මේ නිසා තමයි ඔහු කිසිදු රැස්වීමකට සහභාගී වූයේ නැත්තේ. මේ නිසාවෙන් තමයි ඔහුගේ තනතුර සඳහා නව ධූරයක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන්නේ.
අපි ඊළඟට ක්‍රිකට් ක්‍රීඩාවෙන් රග්බි ක්‍රීඩාවටයි පියවන්නට සූදානම් වෙන්නේ. 19-15 ආසියානු තරුණ රග්බි ශූරතාවලිය පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහ හොංකොං රාජ්‍ය අතර තමයි තරඟාවලියේ තරඟ පැවැත්වෙන්නේ. මේ පිළිබඳව අලුත්ම තත්ත්වය කොහොමද රංගන?
මෙම තරඟාවලියේ අදියර දෙකක් පැවැත්වෙනවා මදුර. පළමු අදියර පසුගිය සතියන්තයේ ශ්‍රී ලංකාවේදී පැවැත්ුණා. එහිදී ලකුණු 37-8 ලෙස හොංකොං කණ්ඩායම ඉතාමත්ම පහසුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කළා. පළමු අර්ධයේ නිමාවට පත්වන විට ලකුණු 22-3 ලෙස හොංකොං කණ්ඩායම ඉදිරියෙන් සිටියා. ඔවුන් උත්සාහක දිනුම් 7ක් වාර්තා කළා. එයින් එක් දිනුමක ප්‍රවර්තනය සාර්ථක කරගන්නටත් ඔවුන් සමත් වුණා. කෙසේ වෙතත් මෙම තරඟාවලියේ දෙවන අදියර එත දිනේදී හොංකොං දේශයේදී පැවැත්වෙනවා. මෙම අදියර දෙකෙන් ජයග්‍රහණය කරන්නා වූ කණ්ඩායමට වාසනාව උදාවනවා. එළඹෙන වසරේ පැවැත්වෙන වයස අවුරුදු 19-15 ලෝක ශූරතා යොවුන් රග්බි තරඟාවලියට ආසියානු කලාපයේ නියෝජනය කරමින් සුදුසුකම් ලබා ගන්නට කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ ගෙන කටයුතු කළේ පළමු තරඟයේදී නවින් හේනකංකා නමගේ ඔහු එම තරඟයේදී ආබාධයකට ලක් වුණා. මේ නිසාවෙන් හෙට තරඟයේ සඳහා ඔහු ඇතුළු තවත් ක්‍රීඩකින් සිදෙනෙකුගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා. මේ ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ගත් කල තරමක් අසුබ ආරංචියක් ලෙසයි වාර්තා වන්නේ. නමුත් එතර තරඟයේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයක් ඉදිරිපත් කිරීම සඳහා ඉතාමත්ම හොඳින් සූදානම් වී ඇති බව තමයි කලමනාකාරීත්වය අපට පවසන්නේ.
අපි දැන් සූදානම් වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය පිළිබඳ තොරතුරු ඔබට ගෙනෙන්නටයි. ඊයේ දවසේදී මේ තුන්වන තරඟය පර්ත් නුවරදී ආරම්භ වුණා. ප්‍රථම තරඟ දෙකම ජයගන්නට ඔස්ට්‍රේලියාව සම්මත් වී තිබෙනවා. මේ වන විට කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම යනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා. ප්‍රථම දින අවසානයේදී කඩුලු 4කට එංගලන්ත කණ්ඩායම ලකුණු 305ක් ලබා සිටිනවා. මේ අතර ඩීජේ මාලන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු 110ක් ලබා ගත්තා. එවැගේම ජේම් බේස්ටෝ ලකුණු 75ක් ලබා ගත්තා. එංගලන්ත ගරු ඩීජේ මාලන් තමන්ගේ ශතකය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මේ ශතකය තමන්ගේ ජීවිතයේ අමතක නොවන ශතකයක් බවට පත් වූ බවයි. විශේෂයෙන්ම අලුබඳුන ටෙස්ට් තරඟයකදී ලබාගත් මේ ශතකය තමන්ගේ දිවියේ අමතක නොවන ශතක අතර එකක් බවට පත් වෙලා තියෙනවා කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
I've really enjoyed the challenge of facing these guys. You know, they've tested you in different ways and not only technically but you know, tested your heart as well. So you know, it was a great challenge. It was exciting to walk out there. It's obviously not comfortable. You don't really feel like you're really enjoying it at the time, but it was, you know, looking back, it's great fun to get through those situations.
එයානු එංගලන්ත කණ්ඩායම මේ වනිට කඩලු 4කට ලකුණු 305ක් ලබා සිටිනවා. අද තරඟයේ දෙවන දිනයයි. අද අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් උණුසුම් සහ ආන්දෝලනාත්මක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවෘත්තියකින්. අපිට වාර්තා වෙනවා දැනට ජනප්‍රිය වෙච්ච T20 හිමතතම මේ 20x20 තරඟවලට අමතරව එක්දින තරඟ රටාවේ පන්දු වාර 10කට සීමා වෙච්ච තරඟ බිහි කරන්නට නැත්නම් නිර්මාණය කරන්නට හඳුන්වා දෙන්නට මැදපෙරදිග කලාපයෙන් උත්සාහයක් තියෙනවා කියලා. රංගන, මොකද්ද මේ තත්ත්වය?
ඔව් මදුර, පළමු වතාවට තමයි මේ 20x20 තරඟ වලින් බෙන්බි පන්දු වාර 10කට සීමා වූ තරඟාවලියක් පැවැත්වෙන්නේ. ෂාජා හීදී තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. මේ සඳහා ශ්‍රී ලංකාවේලුත් කණ්ඩායමක් සහභාගී වී සිටිනවා. කණ්ඩායම් 6ක් මේ තරඟාවලියට එක්වීමට නියමිතයි. විනේෂ් චන්දිමාල් තමයි ශ්‍රී ලංකා මේ 10x10 කණ්ඩායමේ නායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. එක් කණ්ඩායමකට පන්දු වාර 10ක් ඉලිවනවා. සමස්ත තරඟේම විනාඩි 90කින් අවසන් වීමට නියමිතයි. මේ තරඟාවලිය සඳහා ෂයිඩ් අෆ්රිඩි, කුමාර් සංගක්කාර, යන් මෝගන්, මිස්බා උල් හක්, විරේන්ද්‍ර සේවාක්, ෂොයිග් මලික් වැනි ජාත්‍යන්තරයේ ඉතාමත් සුපිරි ක්‍රීඩකීන් රැසක් සහභාගී වීමට නියමිතයි. ඊයේ දිනේදී තරඟාවලිය ආරම්භ වුණා. එළබෙන 17 අවසන් මහා තරඟයේ පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ පළමු තරඟයට අද දිනේදී සහභාගී වීමට නියමිතව තිබෙනවා. මෙවන් තරඟාවලියක් ආරම්භ කිරීමේ ප්‍රධානතම බලාපොරොත්තුව ලෙස සංවිධායකින් සඳහන් කරන්නේ යම් ආකාරයකින් ඉදිරියේදී ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව අන්තර්ගත කළහොත් ඉතාමත්ම කෙටි කාලයකින් නැතිනම් පාපන්දු තරඟයක් අවසන් වීමට ගතවන කාලය තුළ ක්‍රිකට් තරඟයකුත් අවසන් වන නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවත් ඔලිම්පික් ක්‍රීඩාවට එක් කිරීමේ ප්‍රධානතම බලාපොරොත්තුවෙන් මේ තරඟාවලිය ආරම්භ කළ බව තමයි සංවිධායකින් සඳහන් කරන්නේ. අනුව අපි බලමු මේ තරඟාවලිය ප්‍රතිඵලය සහ සාර්ථකත්වයේ කොයි ආකාරයෙන් වාර්තා වුණාද කියලා අපි ලබන සතියේදී මේ පිළිබඳව කතා බහ කරමු මදුර.
හොඳයි, ඒ පුවතත් සමගින් අද දවසේදී අපි SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපිත් සමග මේ කරුණු ගෙනාවේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍ය වේදී රංගන සෙනෙවිරත්න. රංගන ඔබට බොහොමත්ම ස්තුතියි. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ලබන සිකුරාදා නැවතත් හමුවෙමු.